ඊළඟට ගුණපාල රත්නසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුල් මන්ත්‍රීතුමනි, අද මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මේ උග්‍ර ආර්ථික අර්බුදයෙන් ක්ෂණිකව ගොඩ එන්න ඍජුවම දායක වෙන අමාත්‍යංශ තමයි මුදල් කර්මාන්ත, කෘෂි කර්මාන්ත, වෙළඳ හා වාණිජ අමාත්‍යංශ. ඉතින් අද කර්මාන්ත, වෙළඳ හා වාණිජ අමාත්‍යංශ වැයශීර්ෂයේ කතා වෙන වෙලාව, විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යංශයෙන් වාණ්ඩ නිෂ්පාදනය කළොත් ඒ මැදින් වෙළඳ අමාත්‍යංශයෙන් එක විකුණලා දුන්නොත් සෑහෙන ප්‍රශ්න ඉවරයි. හැබැයි මේ වෙනකොට තියෙන ප්‍රශ්නේ, අපි කර්මාන්ත අංශය ගත්තොත් අපි 2014 අපේ කර්මාන්ත අංශය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 26.7%. 2022 මහ බැංකු වාර්තාව කියන්නේත් අපි කර්මාන්ත අංශයේ දායකත්වයේ 27.5%. ඒතර අපි දශකයක් ගත වෙද්දිත් එකම තැන ඉන්නවා. ඒ නිසා මේ කර්මාන්ත අංශයේ 2022 ගත්තහම සමස්ත පහත වැටීම නැත්තම් පිරීම 16.9% කියලා වාර්තා වෙනවා. ඉතර කෘෂිකාර්මික අංශයේ සේවාංශත් යම් ඒ විදිහේ පිරිහීමක් තියෙනවා. නමුත් කර්මාන්තංශයේ මේ පිරිහීම විශේෂයෙන් පතල්ලා ගැනීම 31%ක පිරිහීමක්, මේ වගේ පරිහානියකට පත්වෙන තත්ත්වයක් අපට උදා වෙලා තියෙනවා. ඒතර ඒ පරිහානියට පත්වෙන තත්ත්වය හමුවේ මේ විශේෂයෙන්ම අපනයන. දැන් අපි අර්බුදයකට ලක් වෙලා තියෙන එක පැත්තකින් රටේ දේශීය මුදල් නැහැ, අනිත් පැත්තෙන් විදේශ මුදල් නැහැ. බරපතලම අර්බුදය තියෙන විදේශ මුදල් එක්ක. ඒතර විදේශ මුදල් එක්ක බරපතලම අර්බුදය තියෙනකොට විශේෂයෙන් අපනයන කර්මාන්ත අපි අනිවාර්යයෙන්ම රැකගත යුතුයි. මේ වෙද්දී මේ කර්මාන්තංශයේ පිරිහීමත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කර කියා ගන්න දෙයක් නැතුව ජීවනෝපාය අහිමි වෙලා බැංකු ණය වලින් හිර වෙලා මේ අය ගොඩ එන්න බැරි තත්ත්වයට පත් වෙනවා. හැබැයි ඒක ඒ පැත්තෙන් වෙද්දී අපනයනය අභිමුඛ කරගත් කර්මාන්ත පවත්වගෙන යන අපනයන ආයෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට තියෙන කර්මාන්තකරුවන් පවා දෙවන්ත අර්බුදයකට ලක් වෙලා තියෙනවා. දැන් 2022 අවුරුද්දේ අපේ ටෝටල්, ඒ කියන්නේ මුළු අපනයන ආදායම රුපියල් බිලියන 7600 රුපියල් මිලියන 7672ක් වෙද්දි ඒක දැන් 2023 වෙනකොට 5792ක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ටෙක්ස්ටයිල්ස් වල 2022 අවුරුද්දේ 5239ක් වෙද්දි 2023 අවුරුද්දේ 4032ක් වෙලා තියෙනවා. මේ දැන් මේ වත්පන් ජනාධිපතිතුමා ඇවිල්ලා මේක දැන් හරියනවා කිව්වට මේක අනිත් පැත්තට තියෙන්නේ. දැන් 2023 මේ ඉලක්කම් ටික ගත්තහම මේ මුල් මාස ටිකේ මේක මේ தත්ත්වෙම ඊටත් වඩා බරපතල தත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. එතකොට මේ වෙනකොටත් ඇත්තටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපි ස්තුතිවන්ත වෙනවා. අපි හොඳටම දන්නවා ඒ වගේම අපනායන සංවර්ධන මණ්ඩලය මේ අය මේ කර්මාන්ත බිඳ වැටෙන්න හේතු මොනවද කියලා හොයලා ඒ හේතු විග්‍රහ කරලා ඊට පස්සේ මේකෙන් ගොඩ එන්න නම් මොකද්ද අපි කළ යුත්තේ කියන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපේ අමාත්‍යතුමා, අපේ ආදරය කරන රමේෂ් පත්‍ර නැවතුමාගේ අමාත්‍යංශය ගැන කතා කරන්න එතුමා ඉදීම අවස්ථාව ලැබීම සතුටක්. කෙසේ හෝ මේ ආයතන මේ හේතු හඳුනගෙන තියෙනවා. අමාත්‍යමුණු ගැටලුව තියෙන්නේ මේක දැන් ඔබතුමා මොනතරම් කර්මාන්ත අමාත්‍යංශයෙන් උත්සාහ කළත් කර්මාන්ත නගාසිට නිෂ්පාදනය වැඩි කරන්න මේකට අවශ්‍ය අනික් යටතල පහ දැන් විදුලි බලා බලශක්ති අමාත්‍යංශය මේකට බලපානවා. අනිත් පැත්තෙන් වෙළඳ අමාත්‍යංශය මේකට බලපානවා. මේක හෝලිස්ටික් අප්‍රෝච් එකකින් ගිහින් මේ ප්‍රශ්නේ විසඳුමක් හෙව්වොත් විනා තනි තනි අමාත්‍යවරුන්ට තනි තනි අමාත්‍යංශ වලට මේකට ප්‍රශ්නේ හරි විසඳුමක් හොයාගන්න බැරි වෙයි. හරියටම ටාගට් එක හදලා ඒ ටාගට් එකට යන්න නම් ගත යුතු ක්‍රියාමාර්ග හොයලා ඒවට තියෙන බාධක ටික හොයලා ඒ බාධක මැඩපවත්වන්න ක්‍රමවේද හදලා උපාය මාර්ග හදලා ක්ෂණිකව ක්‍රියාත්මක නොවුනොත් අපට මේකෙන් ගොඩ එීමේ හැකියාවක් නැහැ. එතන අර විශේෂයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් අපනයන සම්වර්ධන මණ්ඩලයේ ආයතන දැන් හඳුනගෙන තියෙනවා කර්මාන්ත කඩා වැටීමට හේතු. එතන ඒ හේතු හොයාගෙන හේතුවක් දන්නේ නැතුව ලෙඩක් දැනගෙන එපැයි බෙහෙත් හොයන්න ලෙඩේ දන්නේ නැතුව බෙහෙත් දුන්නොත් බෙහෙත් දීලා තියෙන වෙන එකකට. ඒ නිසා හේතු තියෙනවා, මේවා වාර්තා වෙලක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක විසඳෙන්නේ නැති එක. මේ හේතු අතරේ ප්‍රධානතම හේතුව තමයි බදු අනුපාත ඉහළ දැමීම. විශේෂයෙන් අපනයන ශාස්ත්‍රයේ අපනයන කර්මාන්ත වලින් බොහෝ කර්මාන්ත වලින් බදු අය කලේම නැහැ. බදු අය කලේම නැහැ. ඒ අය කරපු ඒ වගනිත් මේ 14 බද්දක්. නමුත් සමාගම් දැන් බද්ද 130 වුණා. මම මේ කිව්වේ ඍජු බද්ද. නමුත් 114 තිබ්බ බද්ද 130 වෙයි. මේක දැන් බංග්ලාදේශයේ තියෙන 112යි. ඒතර වියට්නාමයේ තියෙන 120යි. ඒතර මේක අඩු ගානේ මේකට විසඳුම වෙන්නේ මේ බද්ද අවම වශයෙන් 120 දක්වාවත් ගේන්න ඕන. එතන එතන තමයි යම් තැනක තියෙන්නේ. එහෙනම් ඒක නොකරොත් මේ දැන් මේ අතින් වැට් වැඩි කරනවා. එතන අනික් වක්‍රබදු මේකට එකතු වුනහම මේ ව්‍යාපාර තව තව තවත් වැටෙනවා. ඒක නවත්තන්න බෑ. මොනම ක්‍රමයකට නවත්තන්න බෑ. තවත් මේක වැටෙනවා. දැන් උදාහරණයක් මේ වෙනකොට ගොවියෝ කලබල වෙලා ඉන්න අය පොහොරවලට මේ වැට්පත්ද දානවා කියලා දැන් ඊයේ ප්‍රකාශ වුණා. එතන පොහොරවලට වැට්පත් දාපුවම කෘෂිකර්මාන්තයත් ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඒකේ නිෂ්පාදන වියදම ඉහළ යනවා. ඊට පස්සේ ඒක විකුණ ගන්න බෑ. මේක මම අයිකයි කිව්වේ මේක හොලිස්ටික් අප්‍රෝච් එකකින් බලමු කියලා. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම මේ තෝරාගත් අංශවලටවත් විශේෂයෙන් දැන් අපේ අපරායන වලින් 100%ට 66%ක් විතර නියෝජනය කරන් ටෙක්ස්ටයිල් අංශය. එතන මෙන්න මේ වගේ අංශ තෝරගෙන රබර් වගේ නිෂ්පාදනය කරන අංශ තෝරගෙන අපනයනයට වැඩිම ආදායමක් දායකත්වයක් දෙන අංශවත් තෝරගෙන මේවට හරි යම් අඩු අනුපාතයක් හරි බදු අය කරන ක්‍රමවේදයක් අපි හොයාගන්න වෙනවා. නැත්තම් මේක මං හිතන්නේ අපිට මේ තත්ත්වෙන් ගොඩ එන්න බෑ. ඊළඟ දෙවෙනි හේතුව තමයි අපේ කර්මාන්ත බිඳ වැටෙන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. මොකද මේ ඕනෑම කර්මාන්තයකින් නිෂ්පාදනය කරන භාණ්ඩවලට දේශීය වෙළඳ පොළතුරත් විදේශ වෙළඳ පොළතුරත් තරඟයක් තියෙනවා. මේ තරඟයට මුහුණ දීමේදී පැහැදිලිවම මේ නිෂ්පාදන පිරිවැය බලපානවා. ඉතින් මේ කර්මාන්ත පිරිහීමට එක ප්‍රධාන හේතුවක් නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැයෙන් බලපාන ප්‍රධාන හේතුවක් තමයි ඉන්ධන හා විදුලි බලය. ඉතින් බලශක්ති අමාත්‍යාංශයේ උපකාරය නැතුව දැන් මේ කර්මාන්තවල අර බදු හේතුවට අමතරව දෙවෙනි ඊළඟ හේතුව හැටියට ඒ අය දකින්නේ මේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුව හැටියට දකින්නේ මේ වක්‍ර බදු වැඩිවීමත්, ඊළඟට අනිත් පැත්තෙන් විශේෂයෙන් ඉන්ධන හා බලශක්ති නැත්නම් විදුලි බලය සඳහා යන වියදම වැඩිවීමත්. ඉතින් දැන් මේ අඩුගානේ තෝරාගත් කර්මාන්තවලට හරි ඒක තමයි අපි කළමනාකරණේ කියන්නේ. දැන් අමතුමා සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුවයි, ඒ නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවෙන්න මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න ඕන කියන එක හරි සරල කාරණයක්. ඒක තනි ආයතනයක් අරගෙන මේකේ පාඩුව පියවන්න අපි විදුලි බල වැඩි කරනවා. හැබැයි මේ වැඩි කරපුවාම මේකේ ඉම්පැක්ට් එකක් තියෙනවා අනික් අංශවලට. මේ ඉම්පැක්ට් එක මොකද්ද කියලා කැල්කියුලේට් නොකර මේ විදුලි බල සෑම අංශයකටම වැඩි කිරීම වැරදි. ඒක තමයි කළමනාකරණේ කියන. අපි හිතනවා අනික් පාඩුව පියව ගන්න යම් අංශවලට වැඩි කරන්න වෙයි. හැබැයි අඩු කළ යුතු අංශ තියෙනවා. ඒ නිසා ඒව තෝරගෙන මේ විදුලි බල හා අඩු කරලා යම් ඒ යම් සූර්ය බලාගාර හරි හදාගන්න අවකාශ සලසලා දීලා ඒකට පහසුකම් සලසලා දීලා මේකට යම් විසඳුමක් අනිවාර්යයෙන්ම හොයාගන්න වෙනවා. ඊළඟ හේතුව තමයි වෙළඳපොළ තත්ත්වය. දෙවෙනි මේ කර්මාන්ත බිඳ වැටෙන ඊළඟ හේතුව වෙළඳපළ. දැන් අපි හරියට බැලුවොත් වෙළඳපළ අපේ අපනයන් වලින් 43%ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට, 15%ක් යන්නේ යුකේ වලට. අපි ලොකු ආනයන ප්‍රමාණයක් කළත් අපි චීනයට අපනයනය කරන්නේ 2%. එතකොට මේ වෙළඳපළ මේ කවදාවත් වෙනස් වෙලා නැහැ. දැන් ඇමරිකාව ගත්තත් අවුරුදු 20ක් විතර තිස්සේ ගත්තාම මේ ඇමරිකාව එක්ක අපි කරන ගනුදෙනු වල මහ ලොකු වෙනසක් වෙලා නැහැ. අපි තියෙන වෙළඳපළ එක පැත්තකින් වැටෙනවා. අනිත් පැත්ත මේ තියෙන වෙළඳපළ වර්ධනය කරගත්තේ නැහැ. නව වෙළඳපළවල් හොයාගත්තේ නැහැ. එතන තියෙන වෙළඳපළ වර්ධනය වෙන්නේ නැත්නම් නව වෙළඳපළවල් හොයාගන්නත් බැරි නම් මේ කර්මාන්ත අමාත්‍යාංශයේ මොනතරම් දැඟලුවත් මේක විකුණ ගන්න බෑ. ඒ නිසා වෙළඳපළක් හොයාගන්නම වෙනවා. එතන මේ අමාත්‍යාංශය ඒකාබද්ධ වෙලා මේකට වෙළඳපළක් වර්ධනය කරන නව වෙළඳපළවල් හොයාගන්න යනවා. මේකෙදි අතිශයින් වැදගත් වෙළඳ කිවිසුම්. දැන් අපි ඇනලයිස් කරලා බැලුවොත් ලංකාව හදාගෙන තියෙන වෙළඳ කිවිසුම් ටිකත් අපි වැඩියෙන් ආනයනය කරන, අපි අඩුවෙන් අපනයනය කරන රටවල් එක්ක තමයි අපි වෙළඳ කිවිසුම් හදලා තියෙන්නේ. ඒ වෙළඳ කිවිසුම් අපට අවාසි. මොකද අපි වෙළඳ කිවිසුම් හැකියතා ගන්න ඕන අපි වැඩියෙන් අපනයනය කරන, අපි අඩුවෙන් ආනයනය කරන රටවල් එක්ක. අපිට ඒක අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා වෙළඳ කිවිසුම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මේකට හදා ගන්නම වෙනවා. නැත්නම් අපේ අපනයනකරුවන්ට විදේශ වෙළඳපළේ මේක තරඟ කරන්න බැරුව යනවා. අපේ මිල ඉහළ යනවා. ඒ නිසා එහි බදුත් එකතු වුණාම මේකේ රටවලු විකිණෙන්නේ නැහැ. එහිඳ දැන් ඉතාමත් ක්ෂණිකව ක්‍රියාමාර්ග අරන් රටවල් එක්ක සාකච්ඡා කරලා තානාපති සම්බන්ධතා හදාගෙන මේ අපි වැඩියෙන් අපනයනය කරන, අඩුවෙන් ආනයනය කරන රටවල් එක්ක වෙළඳ කිවිසුම් හදාගන්න වහවහ ක්‍රියාත්මක විය යුතුයි කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරන්න කැමතියි. එතන මම අර විදුලි ඒකක වලට කිව්වේ මේ පිරිවැය වැඩි වෙන්න එක හේතුවක් විදුලි බලය. අපි දැන් ලංකාවේ සාමාන්‍ය ඉලෙක්ට්‍රිසිටි යුනිට් එකක් වෙනුවෙන් ඩොලර් වලින් ගත්තොත් 0.15ක් යද්දි මැලේසියා වගේ රට කියන්නේ 0.07යි. එතන මේක එක්ක තමයි අපේ අපනයන බාණ්ඩවල මිල ඉහළ යන්නේ. ඉතින් මේ මිල පහත දැමීම සඳහා පිරිවේ අඩු කිරීම සඳහා යම් ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන. මේවට ඇත්තටම පර්යේෂණ අවශ්‍යයි. මේ පර්යේෂණ නොකර මේ සෑම අංශයකම පර්යේෂණ ආයතන තියෙනවා. පර්යේෂණ අංශත් තියෙනවා. හැබැයි මේ ගැටලුවට විසඳුම් හොයලා මේක විසඳ ගන්න ආකාරය පිළිබඳ පර්යේෂණ සංඛ්‍යාව අඩුයි. ඉතින් ඊළඟ හේතු වෙන්නේ මේ කර්මාන්ත පිරීමට GSP Plus සහනය අපට නිසි පරිදි නොලැබීම. ඒ කියන්නේ අපට හිමි සහනය අපට ගන්න විදිහක් නැහැ. අපට වාර්තා කරපු විදිහට මේක 153ක් විතර තමයි අපට හිමි සහනයෙන් අපි ගන්නෙ. හැබැයි මේක අනික් රටවල් ගන්නවා බංග්ලාදේශ වගේ රටවල් 95ක්. අපට ගන්න බැරි වෙලා තියෙන හේතුව country of origin දෙනකොට අපි බොහෝ දේවල් විශේෂයෙන් garment sector එකේ අපි fabric ආනයනය කරන්නේ චීනෙන්. එතන ෆැබ්‍රික් චීනෙන් ආනයනය කරලා අපිට චීනෙන්
ධර්මන්තමාවතුමාට මිනිත්තු දෙක කාලයක්
තිබුණා. ආනයනය කරලා දුන්නාම හැබැයි අර පැත්තෙන් අපිට GSP Plus සහනය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගැටලුව ටික විසඳ ගන්න වෙයි. මට අන්තිම මිනිත්තු දෙක තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. IT sector එකේ ප්‍රශ්න තියෙනවා. මේ ඉඩම් ගැටලු මේකට තියෙනවා. මේවත් එක්ක මට වෙලාව මදි හින්දා කියන්න බෑ. නමුත් කිව යුතුම කාරණයකට මම ඉතුරු වෙලාව ටික පාවිච්චි කරනවා. ඒ තමයි ඇමෙතුමනේ මේ අපේ සීනි කර්මාන්තය. අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන 10%කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ලංකා සීනි පුද්ගලික සමාගම සේවකයන් 6000ක් ඉන්නවා. පවුල් 15000ක් මේකෙන් යැපෙනවා. පළවත්ත අක්කර 25000ක් සෙවනගල අක්කර 10000ක් එක්ක මේ සීනි කර්මාන්ත ශාලාව පවත්වාගෙන යනවා. 2019 අලාභයේ බිලියන 1.3යි. 2019 අලාභයේ බිලියන 1.3යි. හැබැයි 2022 වෙනකොට මේකේ ලාභය බිලියන 6.4යි. එතකොට මේක අතිවිශාල ලෙස ලාභ ලබන සමාගමක්. එතන මේ සමාගමට ලොකු ගැටලුවක් තිබ්බා අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන්. දැන් එයාලා ඒකට 100% සාර්ථක විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒ තමයි කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් නිෂ්පාදනය කරන ක්‍රමවේදය දැන් හදලා පටන් අරන් තියෙන්නේ. එතකොට ඒ වගේම දැන් මේක කලින් අයිති වෙලා තිබුණේ ඒක සමාගමක් දයාගමගේ මහත්මයාට. එතකොට තව සමාගමක් අයිති වෙලා තිබ්බා තව මහත්මයෙකුට. ඉතින් මේක රජයට පවරා ගත්තා. හැබැයි වන්දි ගෙවල නැහැ. ඒ වෙලාවේ වන්දි ගෙවුවා නම් වන්දි ගෙවන්න තිබ්බේ මිලියන 791යි. හැබැයි දැන් දයාගේ යමගේ මහත්මයා ඉල්ලනවා කියලා අපට ආරංචි තියෙනවා මිලියන 7000ක්. මිලියන 791ක් වන්දි ගෙවල බේරගන්න තිබ්බ කර්මාන්ත ශාලාව දැන් මිලියන 7000ක් ගෙවන්න වෙනවා. ඒ මිලියන 7000 දැන් ගෙවන්නේ දැන් අපි මේ දක්වා අපි ආණ්ඩු ආයෝජනය කරලා කරපු දේවල් බොහොම ඇත්තටද මේ සමාගම බොහොම හොඳට යනවා. එතන එතනෝල් ගැටලුවක් තියෙනවා. එයාලගේ එතනෝල් වල සංයුතිය 96.2යි තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා දැන් රිෆයිනර් එක මොඩිෆයි කරලා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව අවසන් කෙටි වෙනවා.
විනාඩි භාගයක් දෙන්න. මේකටත් විසඳුමක් දැන් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. හැබැයි දැන් මේ වෙද්දී මේ කර්මාන් ශාලාව ආපහු මේ වන්දි ගෙවන්න බෑ කියලා ආයෙත් හිමිකරුවන්ටම ලබා දීමේ සැලැස්මක් තියෙනවා. ඒ නිසා සැලැස්මක් තියෙනවා. මං හිතන්නේ උසාවියෙත් මේකට නඩු කටයුතුත් තියෙනවා. උසාවියේ තියෙන කාරණයක් සම්බන්ධ වුණාට මම මේ කියන්නේ මේ රාජ්‍ය අංශය තුළ කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ කියන එක මුලාවක්. මේක කරගෙන යන්න පුළුවන්. මේ ෂෝක් එකට කරන්නේ මේ අලාභ ලබපු කර්මාන්ත මේ කරගෙන යන්නේ. ඒ හින්දා කරන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන්නේ හොඳ කළමනාකරණයක් ඕනේ. එයා හොඳට කළමනාකරණය කරගෙන යනවා. මං රමේෂ් පදිර ඇමතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා මේ කර්මාන්ත ශාලාව ඉතුරු කරගන්න අඩු ගන්න රජයට යම් රජයේ සතුව යම් ව්‍යාපාර ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒ නිසා මේක මේ වන්දිය කොහොම හරි සාකච්ඡා කරලා ගෙවලා මේ කර්මාන්තේ තියාගෙන යන්න ඉන්න ඉලදාරින් මේ කර්මාන්ත ශාලාව ගෙනියනවා හොඳට. අපි හොඳ මල් තියන්න ඕනද නැත්නම් මල් තියන්න ඕන ගල් ගහන්න තන ගල් ගහන්න ඕන. ඒ වගේ ඒ නිසා හොඳයි කියන තැන හොඳයි කියන්න ඕනේ. මේ කර්මාන්සාලව බේරලා දෙන්න කියලා මං අවසාන වශයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
මිලකට ගරු මුසාමිල් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මූලස්නාවුඩු මන්ත්‍රීතුමනි, කර්මාන්ත අමාත්‍යංශයත් ඒ වගේම වෙළඳ අමාත්‍යංශයත් ගැන කරන මේ විවාදය ඇත්තට මේක එක පැත්තකින් මේ නියුන් අමාත්‍යංශයක් දෙගොල්ලොම ඉතාම සම්බන්ධයි. ඒ වගේම අනෙක් පැත්තෙන් මේක රටට ඉතාම වැදගත් අමාත්‍යංශයක්. අපේ බරමුකොලොත් වෙලා තියෙන රටේ මේ රට ගොඩගන්න නම් කර්මාන්ත ශේෂ්ත්‍රයත් වෙළඳ ශේෂ්ත්‍රයත් අපි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක කේන්ද්‍රස්ථානයක ඉන්න රටක් විදිහට අපේ ශේෂ්ත්‍ර දෙකම ඉතාමත්ම ශක්තිමත් කරගත්තොත් අපට පුළුවන් වෙනවා අපේ බංකොලොත් භාවයේ මිදීම සඳහා විශාල අත්වලක් ලබා ගැනීම සඳහා. විශේෂයෙන්ම අපි හිතනවා කර්මාන්ත සංවර්ධනය ඒ වගේම වෙළඳාම ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අලුත් අවධියකට අපි ප්‍රවේශ කරන්න ඕනේ කියලා. ඒ නිසා මම වෙළඳැමතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂයෙන්ම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව අද සමාජයේ කතාබහක් ඇති කරන්න ඕනේ. මොකද වෙළඳ කටයුතු ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් අපි දන්නවා අමාත්‍යතුමා ඉතාම සංකීර්ණ තත්ත්වයකට පත් වෙමින් එනවා. එතකොට අපි මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව අපි ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මොකද දැන් අපේ වෙළඳාම කියපුවාම ගොඩක් වෙලාවට ආනයන කිරීම තමයි වැඩිපුරම හිතාගෙන ඉන්නේ වෙළඳාම කියලා. එතකොට ඒක එතනින් එහාට ගිහිල්ලා තාමත්ම දැවැන්ත වැඩ කටයුතු රාශියක් තියෙනවා. ඒ වගේම අපි ගරු කර්මාන්ත මහත්තුමාගේත් අවධානය යොමු කරනවා විශේෂයෙන්ම කර්මාන්ත ප්‍රතිපත්ති පිළිබඳව කලින් සාකච්ඡාවක් තිබුණා. ඒ වගේම විවිධ කෙටුම්පත් තියෙනවා. මෙතනදී විශේෂයෙන් අපේ රටේ කොඳුනාරටිය බවට පත් වෙලා තියෙන SMME විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ඒ වගේම ශුද්‍ර කර්මාන්ත. එතකොට මේ කර්මාන්තවල අයවැයේදීත් එමෙතුමා අවධානය යොමු වෙලා තිබෙනවා. නමුත් විශේෂ කාරණා දෙකක් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. එකක් තමයි විදුලි බල අර්බුදය, මේ හැමෝම කතා කළා. ඊළඟට බැංකු ක්ෂේත්‍රත් එක්ක සම්බන්ධ වෙච්ච අර්බුදය. එතකොට මේ බැංකු ක්ෂේත්‍ර අර්බුදයත් විදුලි බල අර්බුදයත් පිළිබඳව, මොකද විදුලි ඇමැතිතුමා විදුලි බලය සම්බන්ධයෙන් සංවේදී වීම අපිට හිතා ගන්න පුළුවන්. මොකද එතුමා අත්‍යවම එතුමා නෙවෙයි, අපි මේ විදුලි බල මණ්ඩලයේ තියෙන අකාර්යක්ෂමතාවයේ තමයි මිලියන 21 ජනතාවක් කර්මාන්ත කරුවන් ඇතුළු මේ හැමෝම ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සහ ශුද්ධ කර්මාන්ත කරුවන් වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙලක් හදන එකත්, ඒ වගේම බැංකු පද්ධතියත් එක්ක. මොකද ඇමතුමා අද ණයක් ගන්න ගියපුවාම බැංකුවල මුත්තා මී මුත්තාගේ ඉඳන් දේපල අහලා තියෙන හැම දෙම අපේකට අරන් තමයි ණයක් ලබා දීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රමවේදය කර්මාන්ත කරුවන් වෙනුවෙන් ව්‍යවසායකයන් වෙනුවෙන් යම්කිසි සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන්න කියන එක අපි එතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඇමතුමා දැන් විශේෂයෙන්ම මම සතුටටපත් වෙනවා මහපොළ වසර 10කට පස්සේ මහපොළ එක්සිබිෂන් එක ආරම්භ කිරීමට ලැබීම ගැන, මේක වෙළඳ ශාස්ත්‍රය සහ මහපොළ අරමුදලටත් විශාල ශක්තියක් වෙනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි, මම එක සැරයක් උපදේශකාරක සභාවටත් ආවා, ඇවිල්ලා මේ පාරිභෝගික සේවා අධිකාරිය ඇමතුමා හැම කඩේකටම සාමාන්‍ය කඩවල් වලට ගිහිල්ලා ලූණු බිකත් හොයනවා, සුදු ලූණු බිකත් හොයනවා. හැබැයි අපේ රටේ විශාල වශයෙන් තියෙන මේ සුපර් මාකට් චේන් එක අපි කවදාවත් නිවුස් එකක්වත් දැකලා නැහැ. සුපර් මාකට් වලින් ගිහිල්ලා ඔය එකක් දෙකක් නම් කරලා ඇති, ඕන තරම් කුණු වෙච්ච බඩු තියෙනවා, ප්‍රමිතියෙන් තොර බාහන්න තියෙනවා. ඒවා අල්ලලා ඒවා සඳහා දඩමුදල් නියම කරනවා අපි දකින්නේ නැහැ. හැම වෙලාවෙම පහත් තැනින් ජලය ගලාගෙන යනවා වගේ අහිංසක සිල්ලර බඩු කඩකාරයෙක් හරි එහෙම නැත්නම් වෙනත් කෙනෙක් මතින් තමයි අධිකාරියේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ සුපර් මාකට් චේන් වල, මොකද මගේ පෞද්ගලික අත්දැකීමක්, මම රත්නපුර ප්‍රදේශයේ එක සැරයක් සුපර් මාකට් එකකට ගිහිල්ලා බඩු වර්ගයක් මිලදී ගත්තා. ඒවා කිසිසේත්ම ප්‍රමිතියෙන් තොරව පාවිච්චි කරන්න පුළුවන් බඩු නෙවෙයි, සමහර බඩු කල්ලිකුත් වෙලා. එතකොට මේවා ගැන නිසි පරීක්ෂණයක් කරන්න නැත්තේ ඇයි? දැන් අපිට සමහර අවස්ථාවල කියන්නේ පාරිභෝගික සේවා අධිකාරියේ ඒ නිලධාරීන් ප්‍රමාණය මදි කියලා. එහෙමනම් ඒකට විධිමත් ක්‍රමවේදයක් හදලා ඒ නිලධාරීන් බඳවා ගැනීමක් කළා හරි, එහෙම නැත්නම් වෙනත් ශේත්‍රවල ඉන්න නිලධාරීන් අරගෙන පුහුණු වීමක් ලබා දීලා හරි. මේ විශේෂයෙන් මොකද අපේ විශාල පාරිභෝගික තොගයක් අද මේ වෙළඳසැල් ආශ්‍රිතව, සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව කටයුතු කරනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් එක ප්‍රමිතියකුත් අනිත් ඒවා සම්බන්ධයෙන් වෙනත් ප්‍රමිතියකුත් අනුගමනය කරන්න කිසිසේත්ම පාරිභෝගික අධිකාරයට අයිතියක් නැහැ. ඒ වගේම ඔබතුමා දන්නවා ඔබතුමාට තියෙන කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මේක ඒකට ඍජුව ඒ දෙපාර්තමේන්තුවට නෙවෙයි, ප්‍රවාහන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය වගේ වටත් මේ ප්‍රශ්නේ අදාළයි. දුම් පරීක්ෂණ මාන චෙක් කරමු. එතකොට මේ දුම් පරීක්ෂණ මාන චෙක් කරලා විශේෂයෙන් වාහනවල මේ දුම් පරීක්ෂා කරන එක අපි දන්නවා සමාගම් දෙකකට දීලා තියෙනවා. දැන් 2008 විතර ඉඳන් මට මතක විදිහට 2008 ඉඳන් තමයි මේක ආරම්භ වුණේ. එතකොට මේක අවුරුදු 5ක ඇග්‍රීමෙන්ට් එකක් ගහලා තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් ආරංචි විදිහට ඒ ඇග්‍රීමෙන්ට් එක මට ලැබිච්ච තොරතුරු අනුව ඇග්‍රීමෙන්ට් එක අත්සන් කළත් නෑ. දැන් වසර 13ක් 14ක් වෙනවා. මේක හරියට ක්‍රියාත්මක වීමක් වෙන්නේ නෑ. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් හොයලා බලන්න. ලංකාවේ විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා. මේක අවශ්‍යද? සහතික ගන්න ගිහිපුවාම අවශ්‍යද? මේවා ප්‍රමිතිය කොහොමද? එතකොට හරියට මේවා මැනීමක් සිද්ධ වෙනවද? මේක සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම සාධාරණ වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඇමතුමා මේ ඉන්නේ උත්සව සමයේ. එතකොට මේ උත්සව සමයේ විශේෂයෙන් භාණ්ඩවල මිල කෘතීම ලෙස ඉහළ නංවන්න, කුකුල් මස් වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ තම කෘතීම විදිහට මිල ඉහළ නංවා ගැනීම අපි දන්නව හැම උත්සව කාලයකම සමහර ව්‍යාපාරිකයන් විසින් කරනවා. එතකොට මේකෙන් අසහන භාවයට පත් වෙන්නේ පාරිභෝගිකයන්. ඒ නිසා මේ පාරිභෝගිකයන් මේ අසහන භාවය මුදවා ගැනීම සඳහා අපි දන්නවා ඔබතුමාට තියෙන අමාරුකම් අපට තේරෙනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක ඩොලරේ ප්‍රශ්නත් එක්ක බඩුමිල සීක්‍රියෙන් වැඩි වුණා. ඔබතුමා යම් ප්‍රමාණයකට පාලනය කරා ඒක අපි දන්නවා. නමුත් මේ අසීමිත ලෙස වැඩි කරන වෙළඳ මාෆියාවක් තියෙනවා. ඒ අය පාරිභෝගිකයා මත අසීමිත විදියට මේ බර වැඩි කරනවා. ඒ නිසා අපි ඉල්ලනවා මේ උත්සව සමයේ විශේෂයෙන් මේ පාරිභෝගිකයා මත අසීමිතව වැඩි කරන්න තියෙන ඉඩකඩ ඇහිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක අපි ඉල්ලා හිටනවා. ඒ වගේම හැමදාම හාල්
ආනයනය
කිරීමේදී විශේෂයෙන්ම අපි ඒ මිල පාලනය කිරීම සඳහා ආනයනය කරද්දී කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් ගැන අපි යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනි. දැන් මහා පරිමාණ මෝල් හිමියන් තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. එතකොට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ගැන විශේෂයෙන් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා මම ඔබතුමායන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි දන්නවා මැණික් ක්ෂේත්‍රය ගැන අපේ රාජ්‍ය ඇමතුමා එතුමා ඉතාම ක්‍රියාකාරීව මැදිහත් වීම වැඩ කරනවා. එතුමාගේ අවධානය සඳහා මම කාරණා දෙකක් පෙන්වන්න ඕනේ. එකක් තමයි ඇමතුමා දැන් අපි හැමදාම කතා කරන වතුකම්කරුවන් ගැන. එතකොට ඒ ක්ෂේත්‍රයේ ඉන්න අයට පඩි වැඩිවීමක් රුපියල් 1000ක එකක් දෙන්න කියන එක ඒක සාධාරණ ඉල්ලීමක්. ඒ වගේම මේ පතල් කම්කරුවන් එහෙම නැත්නම් පතල් ශ්‍රමිකයන් ගැන අදත් සම්ප්‍රදායක් මත පදනමින් තමයි ඔවුන්ට ගෙවීම් කටයුතු සහ සේව්‍ය සේවක සම්බන්ධතාවය තියෙන්නේ. ඒ පතලේ හිමිකරුවා සහ ඒ සේවකයා අතර සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට මේ පතල් ශ්‍රමිකයන්ට විශාල පීඩනයක් තිබෙනවා. ඔවුන් ඇත්තටම අපේ රත්නපුර ප්‍රදේශයේ ඉන්න අපේ මන්ත්‍රීතුමාලා දන්නවා වැස්සක් ආවත් ඔවුන්ට තමන්ගේ මුදල් අහිමි වීම සිද්ධ වෙනවා. කාලගුණය මත සමහරක් විට ජීවත් වීමේ අපහසුතා ඇති වෙනවා. ඒ නිසා මේක අර වැඩවසම් ක්‍රමයෙන් එළියට ඇවිල්ලා කුමන හෝ ක්‍රමයක් මේ සේවක අයිතින් වෙනුවෙන් ලබා දීම සඳහා ඔබතුමා යම් ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද මේක මැණික් කර්මාන්තයක් වශයෙන් අපි මෙතනින් එහාට ගිහිල්ලා විශාල ශක්තිමත් සහ රටට විශාල ආදායමක් ලබන්න පුළුවන් කර්මාන්තයක් විදිහට දියුණු කරන්න පුළුවන්. ඒ නිසා මේ පතල් ශ්‍රමිකයන් සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට යම් නීති රාමුවක් ඇතුළට ගෙනීම සඳහා ඔවුන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා යම් පියවරක් ගන්න
කියලා ඔබතුමාගේ කාලය අවසන්
වෙලා සිටමින් මේ අවස්ථාව ලබා දීම ගැන මූලාසන වල මන්තුමනේ ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු නලින් ෆර්නැන්ඩෝ ඇමතුමා.
ගරු මේ මන්ත්‍රීතුමනි, ඔබතුමා කාරණා දෙකක් තුනක් ප්‍රකාශ කරනවා. මේකේ වැදගත්ම කාරණයක් ඔබතුමා ප්‍රකාශ කරා මේ රටේ දැනට තියෙන විශාල ප්‍රශ්නයක් මේ දුම් පරීක්ෂාව සම්බන්ධව. අද ඔබතුමා කියපු හරි මේක 2018 මේ සම්බන්ධව මහාමාර්ග මේ ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරලා තිබ්බත් මේ වෙද්දී අවුරුදු 13ක් මේ විශාල කිසිම ප්‍රගතියක් නැතුව එහෙම නැත්නම් ඒ පරීක්ෂා කිරීම වල කිසිම ප්‍රමිතියක් නැතුව අද වෙනකොටත් පාරිභෝගිකයන්ගෙන් මේ සඳහා විශාල මුදලක් අය කරගෙන ඒ සහතික පත්‍ර නිකුත් කිරීම තුලින් කිසිම සේවාවක් වෙන්නේ නැහැ කියන එක අපි අඳුනගෙන තියෙනවා. ඒ නිසා මම කැබිනට් මණ්ඩලයට යෝජනා කරා වාර්තා දෙකක් සමග මේ සම්බන්ධව ගතියුතු ක්‍රියාමාර්ග මොකද මේ සමාගම් දෙකට විතරක් දිනනවට වැඩිය මේකට ළංගම ඒ වගේ දේවල් ඒ ආයතන පාවිච්චි කරලා මේ සදා නවීන තාක්ෂණයෙන් දුම් පරීක්ෂා කිරීම ඇතුළත් කරලා ඒ ආයතන පිහිටලා මේ සඳහා මේ සේවය ලබා ගන්න. ඒ වගේම මේකෙන් ලැබෙන ආදායමෙන් 10%යි රජයට ලැබෙන 90%ක් මේ සමාගම් දෙක තමයි දැනට මේ අවුරුදු 13ම ලබාගෙන තියෙන්නේ. ඒ වගේම අවුරුදු 5කට ලබා දුන්නු මේ ගිවිසුම කවදාකවත් අත්සන් කළ නැහැ අවුරුදු 5. ඉතින් දැන් ඒ නිසා දැන් තමයි යෝජනා කරන්නේ 2023 ඉඳලා මේක තවත් අවුරුදු 5කට අත්සන් කරමුයි කියන එක තමයි මෙයා යෝජනා කරලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔබතුමා කියපු දේ හරි. ඒ සම්බන්ධව අනිවාර්ය කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි වෙළඳ ප්‍රතිපත්තියක් අපි දැන්ට හදලා තියෙනවා. 2017 මේ සඳහා විශේෂ කමිටුවක් හදලා ඒ වාර්තාවත් 2023 අපි මගේ අමාත්‍යාංශයේ මම ඇමතිවරට පත්වනට පස්සේ අපි වෙනම කමිටුවක් හදලා දෙකම එකතු කරලා අද වෙළඳ ප්‍රතිපත්තිය හදලා තියෙනවා. ඒ වගේම අපිට මේකට අවශ්‍ය අන්තර්ජාතික වශයෙන් තියෙන විවිධ සංවිධාන තියෙනවා මේ ගිවිසුම් සම්බන්ධව ඒ වගේම ට්‍රේඩ් පොලිසීස් මේ වගේ දේවල් එක්ක සාකච්ඡා කරන මට්ටමට දැන් අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රමුඛ මණ්ඩලයක් තියෙනවා. මම හිතන්නේ තව මාස දෙකක් විතර යද්දී අපිට පුළුවන් වෙළඳ ප්‍රතිපත්තිය මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපිට ඒක සභාගත කරලා ඒ පනතක් විදිහට අපිට ඉදිරිපත් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරියට ඔබතුමා කිව්වාගේ විශාල වශයෙන් මේ වැටලීම් වලදී පැමිණිලි තියෙනවා. ඇත්ත පිළිගන්න ඕන අපි විශේෂයෙන් ඔබතුමා කිව්වාගේ සුපිරි වෙළඳසැල් වලට ගියේ නැහැ. මම අමාත්‍යංශය බාරගත්තට පස්සේ මම අය කිව්වා සුපිරි වෙළඳසැල් පරීක්ෂා කරන්න කියන එක මම පැහැදිලිව කිව්වා. හැබැයි ඔබතුමාට දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒවා මාධ්‍යය යන්නේ නැහැ. ඒ අය මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒවල ඇඩ්ස් දෙන හන්දා. ඉතින් ඇත්ත කතාව ඒකයි. ඒ නිසා නමුත් දැන්ට වැටලීම් කරනවා ඒක ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව කටයුතු කරලා තියෙනවා.
මීළඟට ගරු වර්ණලියනගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
අවස්ථාව ලබා දීපු සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අද වෙළඳ වාණිජ හා අපේ කර්මාන්ත අමාත්‍යාංශ වැසියසේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබිච්ච එක ගැන සන්තෝෂ වෙනවා. සලාම් අපේ වෙළඳ ඇමතුමා ඉන්න නිසා ඔබතුමා සම්බන්ධයෙන් පොඩි කරුණු කීපයක් තියෙනවා කියන්න. මොකද සම්පකාර ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් අද අපේ මන්ත්‍රීවරු ඇමතිවරු කීප දෙනෙක් කතා කරා අපි ආගෙන හිටියා. ඇත්තටම සම්පකාර ශේෂ්ත්‍රය ගත්තාම පස්සේ මේක ගමට ඉතාමත් වටිනා ශේෂ්ත්‍රයක්. ඒ වගේම මේක ආරක්ෂා කරගන්න ඕනේ ශේෂ්ත්‍රයක්. නමුත් ගරු අමාත්‍යතුමනි, මේ සම්පකාරයේ දින ප්‍රඥප්තිත් එක්ක පළාත් සභාව තුළින් සම්මත කළ දින ප්‍රඥප්තියත් එක්ක අද සමූපකාරය ඉතාමත් බරපතල තැනකට ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල ඔබතුමා දන්නවා අපේ ඉන්න ආණ්ඩුකාරවරු තමයි සම්පකාරය පාලනය කරන්නේ. ඒ දවස්වල නම් මහ ඇමතිවරු. එහෙම නැත්නම් ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න සංවිධායකතුමා. ඒ නිසා මේ සම්පකාර ප්‍රඥප්තිය වෙනස් කරන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් උපදේශක කාරක සභාවේ යෝජනා කරලා මේවා නැවත ප්‍රති සංවිධානයක් කරලා දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද ගමේ තේරිලා පත් වෙලා එන නියෝජිතයෝ තමයි මේක පාලනය කරන්නේ. එහෙම නැතුව සම්පකාර කොමසාරිස්තුමාවත් ඒ අදාළ පළාත් සභාවත් නෙමෙයි. ඒ නිසා අද මේ ඉන්න සභාපතිවරුන්ට ඒ අධ්‍යක්ෂක මණ්ඩලොන්ට මේ තියෙන දේශපාලන අධිකාරී ගැටලුත් එක්ක අද සම්පකාරවල් ක්‍රියාත්මක කරගන්න බැරි තැනට ගෙනලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රඥප්තිය වෙනස් කරන්න පුළුවන් නම් මම දන්නේ පළාත් සභාවක සම්මත වෙච්ච ප්‍රඥප්තියක් අපේ මහැමතුමා ඉන්නවා. නමුත් ඉතින් මේවා උපදේශක කාරක සභාවලින් එහෙම නැත්නම් ආංශක අධීක්ෂණ කාරක සභාවෙන් වෙනස් කරන්න පුළුවන්ද කියන කාරණය ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සා අනිත් කාරණය තමයි ගරු අපේ වෙළඳ ඇමතුමනි, අපි දන්නවා පහුගිය කාලේ ඉම්පෝර්ට් එක නැවතුනට පස්සේ එක එක කඩවල එක එක ගණන් වලට තමයි පහුගිය කාලෙම බඩු ඉක්ුන්නේ. මොකද ඉම්පෝර්ට් එක නැවතුනට පස්සේ හැම වෙළඳාම් කරන ඒ කඩයක් මේ එක්කෝ හාඩ්වෙයාර් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටයිල් කඩයක් වෙන්න පුළුවන්. ඒ අදාළ කඩේ මුදලාලිගේ හයියෙන් තමයි බඩු ඉක්ුන්නේ. එහෙම නැතුව මේ පාරිභෝගිකයට සාධාරණයක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම හිතනවා පාරිභෝගික සේවා අධිකාරියට නිලධාරින් නැත්තම් බඳවගෙන හරි කමන්නේ මේක පාලනය කරලා පාරිභෝගිකයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා ඔබතුමාගේ ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබතුමා පහුගිය කාල සීමාව තුළ මේ රටේ ජනතාවට විශාල වශයෙන් සේවයක් කරපු අපේ ගරු අමාත්‍යවරයෙක්. මොකද ඔබතුමාගේ තියෙන අත්දැකීමුත් එක්ක සම්පක සතසේ ඉඳලා ඒ ශක්තිය අපිට ලබා දීලා තියෙන නිසා රටට විශාල ශක්තියක් ඒක. සා අපි දැක්කා කුකුල් මස් වෙළඳාමේදී, එහෙම නැත්නම් බිත්තර වෙළඳාමේදී, එහෙම නැත්නම් සීනි වෙළඳාමේදී මේ රටේ ජනතාවට විශාල ශක්තියක් වුණා. සා අපි ඔබතුමාගෙන් ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාවට ඒ ශක්තිය ලබා දීලා ඒ කටයුතු ටික කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු අපේ අමාත්‍යතුමනි, ඇඹිලිපිටියේ අපේ තියෙනවා ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානයක් පහුගිය ආණ්ඩුවෙන් ඉදි කරපු. ඒකට අපි කෝටි 3කට ආසන්න මුදලක් වියදම් කරා. නමුත් අද වෙනකොට මේක තාම ප්‍රයෝජනයකට ගන්න බැරි තත්ත්වෙයි තියෙන්නේ. සම මේකෙන් ඔබතුමාට යම්කිසි ප්‍රයෝජනයක් අරගෙන, මොකද ඇමිලිපිටිය ප්‍රදේශයේ අපේ ඉන්න ව්‍යාපාරිකයින් රැසක් ඉන්න පළතුරු අපේ ඩිහයිඩ්‍රේට් කරලා පිටරට යවලා අපේ රටට විශාල ආදායමක් ගේන ව්‍යාපාරිකයන් රැසක් ඉන්නවා. ඒ නිසා මේගොල්ලන්ට හරි ප්‍රයෝජනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් අපේ රමේෂ් පතිර නැමැතිතුමා, අපේ කර්මාන්ත අමාත්‍යතුමා, ඒ වගේම අපේ ඉන්නවා අපේ රාජ්‍ය අමාත්‍යතුමාත් එතුමා දෙපළ ඉන්න නිසා අපේ කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා අපි පහුගිය කාල සීමාව තුළ අපේ පරිසර කමිටුව දිනනවා. පරිසර ආංශක අධීක්ෂණ කාර්ක සභාවෙන් අපි යම් යම් තොරතුරු අරගෙන රටේ අනාගතයට එහෙම නැත්නම් ඩොලර් ගේන්න වැඩපිළිවෙළ සාකච්ඡා කරා. ඒ නිසා අපි දැක්ක පහුගිය කාලේ ඔබතුමාට කියන්න ඕනි අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. දින අපි පහුගිය කාලේ ෆයිනස් වගාව ඔබතුමා විශේෂයෙන් දන්නවා අමාත්‍යතුමා බදුලි දිස්ත්‍රික්කයේ නිසා ෆයිනස් වගාව සඳහා හෙක්ටයාර් 163,065ක් වගා කරලා තියෙනවා පයින් වගාව. සා මේ වගාව අද වෙනකොට කපලා අපිට එක්ස්පෝර්ට් කරන දැනට ගේන්න පුළුවන් තත්ත්වයේ තියෙන හෙක්ටයාර් 3000ක් තියෙනවා. ඒ නිසා මේකෙන් විශාල ලාභයක් ගන්න පුළුවන්. මේ කර්මාන්තය නිසා අද ඉම්පෝර්ට් එක නැවතිච්ච නිසා අපිට ඉම්පෝර්ට් කරුවන් අපේ ඉඳලා තියෙනවා ඉස්සර 30 ගාණක්, අද වෙනකොට 6 දෙනයි ඉන්නේ. ඒ නිසා අද ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තු වෙන මේ පයින් වගාව අපේ රටෙන් පිට රටවල් වලට, ඒක ඉන්දියාවට එන්න පුළුවන්, එහෙම නැත්නම් තව රටකට එන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කර්මාන්තයක් විදිහට අරගෙන ඔබතුමාලා ඒකට ශක්තිය දෙන්න කියලා ඔබතුමා ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා අපේ නිවිදිකලාසනය ගත්තාන් පස්සේ නිවිදිකලාසනයේ දිනවා ගාමන් ෆැක්ටරි දෙකක් වැහිලා. ඒක බරපතල කාරණයක් මටත්, ඒ වගේම අපේ දේශපාලන අධිකාරී රතන විශ්වකී ජනතාව සියලු දෙනාටම. මොකද ගරු අමාත්‍යතුමනි, මේ ෆැක්ටරි වැහුනේ ඇයි කියලා අහුවන් පස්සේ කියන්නේ විදුලි බිල වැඩි කියන එක. විදුලි බිලත් එක්ක මේක කරගෙන යන්න බෑ, එක්ස්පෝර්ට් එක කරන්න බෑ කියලා. ඒ නිසා නමුත් ඔබතුමාට කියන්න ඕනේ මේ කර්මාන්ත දෙකේ 4000කට ආසන සංඛ්‍යාවක් ජීවත් වුණා. ඒතර 4000 කියලා ඔබතුමා කල්පනා කරන්න, මේක 3න් වැඩි කරලා 12000. 4000. එතකොට මේ 12000 ජීවත් වුනේ මේ ෆැක්ටරි දෙකෙන්. එතකොට මේ 12000 ජීවත් වෙනකොට ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් කර්මාන්තශාලාවක පඩි ගෙවනවා කෝටි 5කට ආසන්න සංඛ්‍යාවක් ඒ 2000ක විතර. ඔබ කල්පනා කරලා බලන්න, ඒ 2000 පඩි ගෙවනකොට කෝටි 5ක් විතර ඒ ආසන්න නගර දෙක, එකක් නිවිදිකල ටවුන් එක, අනිත් එක කහවත්තේ ටවුන් එක. මේ ටවුන් දෙකටම අද බිස්නස් නැහැ. ඇයි මාසෙකට කෝටි 5ක් විතර එන සල්ලි එන්නේ ටවුන් එකට? ඒක නිසා ව්‍යාපාරිකයද කඩා වැටලා, ඒ වගේම කුලිය ගෙව ගන්න බෑ, කුලියට ඉන්න මිනිහා සබ බරපතල තත්ත්වයක ඉන්නේ. මිනිහෙක් ඉස්කෝලේකට, අපේ දරුවෙක් ඉස්කෝලේකට යවා ගන්න විදිහක් නෑ, සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නෑ. සා අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා අපි හොඳ තැනක නෙමෙයි ඉන්නේ. සා අපිට විශාල වගකීමක් තියෙනවා මම දකින්න විදිහට අපේ දෙපැත්තටම. සා අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපේ චාමරමතුමා දන්න, මට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙනවා. ඒ නිසා අපිට මේ රට ගෙනියන්න අපිට ආදායම ගන්න මම දැක්ක අයවැය තියෙනවා ඩොලර් බිලියන 4100 ගණක් මේ වර්ෂේ ඕනි කියලා. ඩොලර් බිලියන 4000 ගණක්, 40000 4127ක් ඩොලර් බිලියන මේ ආදායම. ඒ වගේම අපේ තියෙන ඩොලර් බිලියන 380,320ක් බදු ආදායම. එනිසා මේ බදු
ආදායම මන්ත්‍රීතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. බදු ආදායම 3820ක් කියලා ගත්තාන් පස්සේ මේක චාමර ඇමතුමාට තමයි මේක ගොඩ දාන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මොකද මැණික් ශාස්ත්‍රයේ ඔබතුමා ළඟ තියෙන්නේ මම දැක්කා ඔබතුමාගේ මේ ආයතනය මැණික් ස්වර්ණභරණ අධිකාරිය විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මේ අධිකාරිය සම්බන්ධයෙන් ගත්තාන් පස්සේ 100%ට වඩා වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපේ සභාපතිතුමා ඇතුළු ඔබතුමාටත් මගේ ස්තුතිය මේ රාජ්‍ය පුද කරන්න ඕනේ. විශේෂයෙන් සභාපතිතුමා ඔබතුමා දන්නා ඔබතුමාට ලැබිච්ච සම්පතක්. ඒ නිසා එතුමාගෙන් උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි දකිනවා මේ එක්ස්පෝර්ට් එක වැඩි කරගත්තොත් තමයි මේක ආදායම ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර අපි හැමදාම කතා කරා වගේ ටැක්ස් එක 100%ට 14ක් තිබිච්ච එක 28ක් වෙලා තියෙනවා. ඒක ඔබතුමා දන්නා මේ කාරණය. හැබැයි කරන්න අමාරුයි. හැබැයි ඔබතුමා කස් දෙක් එකක් දාලා තියෙනවා. නිසා මේක නිසා අපිට පැහැදිලිවම ගල් අරන් යන ටිකට ආදායම ඉන්න ඕනේ කියලා විශ්වාස කරනවා. ඒ නිසා හැබැයි මැණික් කියන එක ස්වර්ණාභරණයක් විදිහට ගියොත් එහෙම සම ගරු ඇමතුමා අපිට ඒක ලබා ගන්න බැරි වෙයි මුදල. ඒ නිසා මේක කොහොම හරි මම කියන්නේ මේ රටේ ජනතාවට මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. එහෙම නැත්නම් මහ පොළොවෙන් ලැබෙන දේ ප්‍රයෝජනයක් ගන්න බැරුණොත් ඒක රටේ ජනතාවට කරන අසාධාරණයක්. ඒ නිසා මේ ටැක්ස් එක පුළුවන් නම් අඩු කරලා දුන්නොත් මේක නීත්‍යානුකූල ඔබතුමා බලාපොරොත්තු වෙනට කස් දෙකකින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම අර 14ක් තිබිච්ච එක 28ක් කරාන් පස්සේ ස්වර්ණාභරණ වලට අල්ලලා හරි ගල් ගෙනිච්චොත් පිටරට බැරි වෙලා ආවත් අපිට සියලු දෙනාට මේක කතා කරන දෙයක් නැති වෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාට මම දැනුවත් කරේ. මේක කෙරෙන මොනි කාරණයක් නිසා වෙන ප්‍රශ්න මොනවත් නැහැ. ඒ වගේම ඔබතුමා බලාපොරොත්තු වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනි වතාවට ජාත්‍යන්තර මැණික් වෙළඳ ප්‍රදර්ශනයක් පවත්වන්න ඒක පැල්මඩුල්ල ප්‍රදේශයේ පවත්වන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද රත්නපුරත් සෙන්ටර් එක පැල්මඩුල්ල කියලා මම විශ්වාස කරනවා. ඒ පහසුකම් ඔක්කොම තියෙන පැල්මඩුල්ල කියලා ඔබතුමා දන්නවා. ඒ නිසා ඒකට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ඒ පරිසරය හදලා දෙන එක ඒක මට දෙන්න පුළුවන් උපරිම ශක්තියත් ලබා දෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි ඔබතුමා දන්නවා මේ එක්ස්පෝර්ට් එක නිසා තමයි මොකද අපිට මුදලක් ලැබෙන්නේ ඒ රී එක්ස්පෝර්ට් එක නිසා තමයි අපිට මේ ඔක්කොම දියමන්ති ස්වර්ණාභරණ ඊට පස්සේ මැණික් මේ ඔක්කොම ලැබෙන්නේ. හැබැයි රී එක්ස්පෝර්ට් කරන්නේ අපේ ඉන්න කම්කරුවෝ ඒ වගේම අපේ ව්‍යාපාරිකයින් මේ අපේ ශේෂ්ත්‍රයේ නගා සිටවන්න මේගොල්ලන් අඩු පොලියේ යටතේ ණය පහසුකමක් ලබා දීලා මේගොල්ලන්ගේ උපකරණ ටික මිලදී ගන්න කටයුතු කරලා දුන්නොත් අපිට මොකද මේ රී එක්ස්පෝර්ට් කරන එකටත් අපේ කටයුතු සහයෝගයක් ලැබෙයි කියලා ඉල්ලා සිටිමින් කාලය මදි නිසා කොමුණත් අපේ චාමර ඇමතුමාටත් ඒ වගේම අපේ ඇමතුමා කර්මාන්ත ඇමතුමාටත් ඒ වගේම අපේ වෙළඳ ඇමතුමාටත් නලින් ඇමතුමාටත් මේ අමාත්‍යංශ දෙක කළා මේ රටේ ඉස්සරහට ගෙනියන්න ධෛර්යශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම නියන බොන්ස්.
ගරු චාමර සම්පත් ඇමතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
මුලාසනේ මන්ත්‍රීතුමනි මං හිතන්නේ අද කර්මාන්ත වෙළඳ අමාත්‍යංශයේ වැසීශයේ කතා කරන මේ මොහොතේ කර්මාන්ත අමාත්‍යංශය හැටියට මං ඒ පැත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට අද මගේ අවසාන කතාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. කර්මාන්ත අමාත්‍යංශය කියන්නේ පොඩි අමාත්‍යංශයක් නෙවෙයි. සභාපතිවරු 20ක් විතර ඉන්න, අධ්‍යක්ෂක මණ්ඩලයේ 100ක් විතර ඉන්න, ඒ වගේම ලේකම්තුමියා අතිරේක ලේකම්ලා ඇතුළු විශාල පරාසයකින් යුත් අමාත්‍යංශයක් තමයි මේ කර්මාන්ත අමාත්‍යංශය. මේකේ කොටසක් හොයාගෙන කරනවා, කොටසක් ආණ්ඩුවෙන් කරනවා. දෙපැත්තක් තියෙනවා. අපි හොයාගෙන කණ්ඩ ඕන කොටසක් ඉන්නවා, ආණ්ඩුවෙන් කණ්ඩ කොටසක් ඉන්නවා, ඒ වගේම ආණ්ඩුවට හොයලා දෙන කොටසකුත් ඉන්නවා, ආණ්ඩුවට හොයාගන්න කොටසකුත් ඉන්නවා, ආණ්ඩුවෙන් හොයාගන්න කොටසකුත් ඉන්නවා. කොටස් දෙකක් තියෙනවා මෙතන. මේක සම්ප්‍රදායික විදිහට අපේ මුතුන් මිත්තු ආරම්භ කරපු කර්මාන්ත ආයතන තාමත් රටේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කහටගහ මිනිරම් වැඩ පොළ ගත්තම ඒක ශ්‍රේ ජෝන් කොතලාවල මහත්තයාට ඇයිති ව්‍යාපාරයක්. ව්‍යාපාරය තමයි පසුකාලීනව අපිට කර්මාන්ත අමාත්‍යංශයේ හැටියට බාර දීලා තියෙන්නේ. ඉතින් මේ කර්මාන්ත අමාත්‍යංශයේ වෙන් කළා තියෙනවා 5540ක් මිලියන 5540ක් වෙන් කළා තියෙනවා. හැබැයි කවුරුත් හිතයි මේක ලොකු මුදලක් මිලියන 5540ක් වෙන් කළා තියෙනවා කියලා. ඒක 5540න් 3500ක්ම වෙන් කළා තියෙන්නේ මේ රටේ ව්‍යවසායකින්ද නැත්නම් ව්‍යාපාර කරන සුළු පරිමාණ ව්‍යාපාරයකින් නගා සිටවීම සඳහා. මේකේ මිලියන 5 සිට මිලියන 10 දක්වා ණය, මිලියනේ සිට මිලියන 5 දක්වා ණය දෙන වැඩපිළිවෙලක් හදලා ව්‍යාපාරිකවන්ට අත්ලක් වෙන වැඩසටහනකට තමයි මේකේ මිලියන 3500ක්ම වෙන් කළා තියෙන්නේ. දැන් මේ කොටසේ මගේ රාජ්‍ය අමාත්‍යාංශ කොටසට කීයක් වෙන් වෙලා තියෙනවද කියලා දන්නවනම් කවුරුත් ඉතින් මට වෙන් වෙලා තියෙන්නේ මිලියන 20යි. මිලියන 20ක් වෙලා මට වෙන් කරලා තියෙන්නේ මැණික් පුහුණු පරේෂණ ආයතනයේ පුහුණු කිරීම වෙනුවෙන් මිලියන 20 පමණයි මගේ අමාත්‍යාංශයේ මගේ රාජ්‍ය අමාත්‍යාංශයට ගැසට් කරලා තියෙන එක වෙන් කරලා තියෙන්නේ. හැබැයි මං හිතන්නේ මම මේ මිලියන 20 ආණ්ඩුවෙන් මට මේ මිලියන 20 දුන්නට මම ආණ්ඩුවෙන් මට දීලා තියෙන ආයතන වල හැටියට මම ඉල්ලන්න හොඳ නෑ සුදුසු නෑ. ආණ්ඩුවකින් අපි ඉල්ලන්න ඕන ආයතනක් තියෙනවා නොවන ආයතනක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මට දීලා තියෙන ආයතන වල මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය. මේකේ අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕන ආණ්ඩුවට දෙන්න ඕන. මේ මීට කලින් මේ ආයතනෙන් දීලා තිබ්බේ ආණ්ඩුවට දීලා තිබ්බ ගාන බැලුවොත් මීට පෙර අවුරුදු 5ක විතර මම කියන්නම් 2018 දීලා තිබේ මිලියන 27යි ආණ්ඩුවට 2020 82යි 2021 113යි 2022 158යි ගිය අවුරුද්දේ ආණ්ඩුවට මේ මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියෙන් දීලා තිනේ මේ අවුරුද්ද කියන්නේ මේ අවුරුද්ද කෙලින්ම ගිය සතිය චෙක් එක ගිහින් දුන්නා මාරු කරලා දාගන්න කියලා මිලියන 350. එතකොට මේ අවුරුද්දේ මිලියන 350ක් අපි දීලා තිනවා මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියෙන් විතර. ඉතින් මේ ඒක තමයි මම කියන්නේ හොයාගෙන කන එකයි හොයලා දෙන එකයි කියන දෙකක්. ඒක නිසා මේ ආයතනයේ මේ කර්මාන්ත අමාත්‍යන්තර කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ ආණ්ඩුවෙන් හොයාගෙන කන ආයතනයක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් මට මේක නැතුණත් මගේ කොටසක් තියෙනවා මේකේ හොයාගෙන කන කොටස රමේෂ් පතිරණ කැබිනට් ඇමතුමාට. ඒ පුල්මුඩේ ඉල්ම ලයිට් එක. ඒකෙන් දීලා දිනවා මං හිතන්නේ බිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේ බිලියන 3ක විතර ප්‍රමාණයක් ආණ්ඩුවට දීලා තිනවා. එහෙම බැලුවම මේ ආණ්ඩුවෙන් අපිට වෙන් කරපු මුදලට වැඩි මුදලක් අපි ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරයේ මේ කර්මාන්ත අමාත්‍යංශයෙන් දීලා තිනවා. ඒ වගේම මම කියන්න ඕන මගේ අමාත්‍යංශයෙන් මිලියන 925. මේ කිසිම එකකින් 925ක් ඉතිහාසයේ කවදාවත් ආණ්ඩුවකට ආණ්ඩුව සරු වෙලාවේ ආණ්ඩුව හොඳ වෙලාවේ ආණ්ඩුව යහපත්ව තිබ්බ වෙලාවේ රටේ ඩොලර් තිබ්බ වෙලාවේ රට යහපත්ව තිබ්බ කාලෙකවත් මේ ආණ්ඩුව සුනාම කොරෝනා වසංගතය නැති වෙලාවේ ආර්ථික අර්බුද නැති වෙලාවේවත් දීලා නැහැ මිලියන 925ක් මගේ මේ මං මේ පාලනය කරපු මේ පහුගිය අවුරුද්දේ. මම මොනවද පොස්පෝට් එක වහලා තිබ්බේ මං ගන්නවට පොස්පෝට් එක හැමදාම තිබ්බේ කර්මාන්තයේ තිබ්බ එකක් ගිහිලා කුෂිකර්මයට ඇඳලා තිබ්බා. කුෂිකර්මයේ තිබ්බ පොස්පෝට් එක කුෂිකර්මයට විශේෂම වැඩි. කුෂිකර්ම කියන්නේ මහා පරාසයක් තියෙන විශේෂයක්. කුෂිකර්මයේ තිබ්බ පොස්පෝට් එක ගලවලා තමයි මං අරගත්තේ කර්මාන්තයකට ගත්තා ඊපස්සේ මම ගන්නවට පොස්පෝට් එකේ මිලියන 15ක් මිලියන 150ක් ඕඩි වෙලා තිබ්බේ. මිලියන 150ක් ඕඩියක් තිබ්බා. අන්තිමේදී මාස 8ට 100%ක වර්ධනයක් වෙලා තිනවා. මේ වෙනකොට 100%ක් ඉස්සරහට ගිහිල්ලා තිනවා. ඕඩි එක කවර් කරලා තිනවා. මිලියන 600ක් විතර account එකේ තිනවා. ඊට අමතරව මිලියන 300ක් මහා භාණ්ඩාගාරයට check එකක් ගිහිල්ලා ලියලා දීලා තිනවා. ඉතින් එහෙම බැලුවම අපි ඉස්සරහට ගිහිල්ලා තිනවා මේ අවුරුද්දේ ශීඝ්‍රව මේ ආයතන වලින්. දැන් බලන්න අපිට තිබ්බ මේ ආයතන වලින් විශාල ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශය ගලවගෙන තිනවා. දැන් මට තිබ්බ සිමෙන්ති සංස්ථාව මුදල් අමාත්‍යාංශයට ගියා. ඒ වගේම BCC එක මුදල් අමාත්‍යාංශයට ගියා. ඒ වගේම අලිමංකඩය ලුණු ලේවය. දැන් ETF එකට දීලා තිබ්බේ. හම්බන්තොට ලුණු කිව්වම කවුරුත් අතගෙන හම්බන්තොට. කවුරුත් හිතන්නේ අලිමංකඩ ලුණු තිබ්බා කියලා. මන්නාරමේ ලුණු තියනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. හැබැයි අපිට තියෙන අලිමංකඩ ලුණු ලේවයනුත් අපි මිලියන 100ක් ආණ්ඩුවට දුන්නා. ඉතින් ඒ නිසා ආණ්ඩුව මේක මේ කර්මාන්ත අමාත්‍යංශය කියන්නේ ආණ්ඩුවෙන් පඩි ගෙවන සෞඛ්‍ය හා අධ්‍යාපන වගේ ආණ්ඩුව දෙනකොට පඩි අරගෙන එකක් නෙවෙයි. මේකේ යපෙන සංඛ්‍යාව දැන් පතලක් දැම්මම පතල් කම්කා පතලක කම්කරුව 50ක් විතර වැඩ කරනවා. මං හිතන විදිහට බැකෝ පතලක 50කට වැඩිය වැඩ කරනවා. ඒ ශේෂ්ත්‍රය තුල මැණික් ක්ෂේත්‍රයේ කී දහක් වැඩ කරනවා. දැන් මේ වනේ තමාර චෝදනා එනවා. පොලිසිය ඉන්නවා 80000කට වැඩි. පොලිසිය 80000ක් ඉඳලා තොරකම් වෙනවා මංකොල්ල වෙනවා මරනවා මිනි මරනවා 80000ක් ඉරිය කියලා ඒව නැවතිලා තියෙනවා නෑ හැබැයි සමහර වෙලාවට අපේ ඉන්නේ 250යි මැනික් එකේ 300යි මුළු සම්පූර්ණ මොනරාගල රත්නපුර ඇහැලියගොඩ ඊළඟට නාවුල ඔය ඔක්කොම බැලුවම අපේ ඉන්නේ මුළු කොළඹත් එක්ක 300ක් 400ක ප්‍රමාණයක් හැබැයි පායනකොට ගංගාවල කරන එක අපිට අල්ලලා ඉවර කරන්න පුළුවන්ද පොර ලයිසන් කපන ඒවා අපිට අල්ලලා ඉවර කරන්න පුළුවන්ද නෑ මට ඊයේ ආරංචි වුණා ඊයේ ආවා පැල් මඩුල්ලේ ඔබතුමා දන්නවද දන්නේ මැණික් ගලක් ගිහිල්ලා තිනවා කෝටි 1200කට අපිට වැඩි අපි දන්නේත් නෑ අපේ ආයතනයේ හොරෙන් කෝටි 1200ක ගලක් එළියට ගිහිල්ලා තිනවා මේ සැරේ ඇමරිකන් ඩොලර් 450ක් දැනට අපි අපනයන ආදායම ලබාගෙන තිනවා හැබැයි අපි 450 ලබා ගත්තට සමහර විට ඇමරිකන් ඩොලර් තව 450ක් උණ්ඩියල් කරලා ඒ පැත්තෙන් ඒ රටෙන් එන්න පුළුවන් හැබැයි ඒවා නවත්තන්න බෑ 100ට 100ක් හැබැයි 100ට 100ක් නවත්තන්න බැරි නිසා තමයි අපි මහ බැංකුව කස්ටම් එක සියල්ලම කරලා කස් දෙක එකක් හැදුවේ 125ක් පරි මේව නතර කරන්න දැන් මෙතන කතා කරපු හැම කෙනාගේම මෙයා ඒ වෙලාවේ කතා කරපු හැම කෙනාම මොකද්ද කිව්වේ කස්ටම් එකට තමයි ඇඟිලි දික් කරේ ඉතින් කස්ටම් එකත් එක්ක චාමර සම්පත් ඉස් වැඩිය හැප්පෙන්නේ මැති අමුතුරුන්න බැරි නා කස්ටම් එකත් එක්ක මං කොහමද හැප්පෙන්නේ ඒ නිසා කස්ටම් එකත් එක්ක හැප්පෙනවා නම් අපි ඔක්කොම එකතු වෙලා හැප්පෙන්න ඕන ඒ නිසා දැන් ඔබතුමාගේ කතාවේදී කිව්වා මම හොඳට අහගෙන හිටියා ඔබතුමාගේ කතාවේදී කිව්වා ගාමට් වැහිලා විදුලි බිල නිසා ගාමට් වැහිලා තියෙනවා හැමෝම කිව්වේ විදුලි බිල නිසා මේක සහ මූලික කැබිනට් එකේ තීන්දුවක් ගන්න වෙනවා දැන් ඔබතුමා කෝ 114ක වර්ණ ලියනගේ මන්ත්‍රීතුමා ඔබතුමා හැමදාම හොඳ පැත්තේ හිටගත් කෙනෙක් ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා අපිට හොඳ සහ නරක කිව්වා විජිතේහෙරත් නරක කිව්වා විජිතේහෙරට උත්තර දුන්නා චමින්ද විජේසිරි හොඳ කිව්වා ඔබතුමා හොඳ කිව්වා මේ අමාත්‍යංශය ගැන අද කතා කරපු වෙලාවේ විශාල වශයෙන් දෝෂ ආරෝපණයකට ලක් වුණා ඊයේ සෞඛ්‍ය කතා කරා ඊයේ සෞඛ්‍ය බේරුණේ රමේෂ් පතිරණ ඇමතුමා හින්දා ඊයේ සෞඛ්‍ය විෂය වෙනස් කරා නම් මේ පාර්ලිමේන්තුවේ අයවැය පරදින්න තිබ්බා හැබැයි අද අපේ අය වලට ඡන්දයක් කවුරුත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැත්තේ මන්ත්‍රීවරු දන්නවා අපි කරපු කාර්ය මොකද්ද කියන එක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනා දැනගෙන ඉන්නවා. ඉතින් ඔබතුමා කෝවා 100ට 28ක ටැක්ස් එක මේක මට අයින් කරන්න බෑ. මේක මුදල් අමාත්‍යාංශයෙන් කරන්න ඕන එක. ඉතින් මේක සහායක කැබිනට් එක ජනාධිපතිතුමා අරන් මේ කර්මාන්ත දියුණු කරන්න වැටෙන්නේ නැතුව ගෙනියනවා නම් විදුලි බල ඇමතුමා ඇතුළු සියලු දෙනා එකතු වෙලා පොදු තීන්දුවකට යන්න වෙනවා මේ ටික හදලා මේ ටික ගොඩනගාගෙන ඉස්සරහට යනවා දැන් මට උදාහරණයක් වශයෙන් උළු මගේ උළු කර්මාන්තය කියන්නේ ඉස්සර හැම ගෙදරකම උළු වැව්වා දැන් උළු ආන්න ඉස්සර නිවාස අධිකාරියෙන් උළු ගත්තා අද නිවාස අධිකාරිය ගෙවල්ලා දැන් නැහැ උළු වහන්නේ ඒ නිසා උළු වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් හැමතැනම දැන් අපිට අම්පාර එරගම මයියංගනේ විතරයි උළු කර්මාන්තශාලා දෙකක් පටන් ගෙන තියෙන්නේ ඒ දෙකෙන් තමයි ඉන්න මිනිසුන්ගේ පඩි ගෙවා ගන්න ඕන ලයිට් බිල් ගෙවන්න ඕන ලෝන් ගෙවන්න ඕන ඔය ඔක්කොම කරගෙන යන්නේ උළු කර්මාන්තශාලාව හැබැයි
ඕඩර්
මේවා ගැන
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන්ට
ගරු ඇමතුමා
මේ උළු කර්මාන්තශාලා වල පඩි ගෙවන්න ඕන විදුලි බිල් ගෙවන්න ඕන මේක ලොකු ප්‍රශ්නයක් හැබැයි ඉන්න සේවකව බලා ගන්නත් ඕන දැන් මයියංගනේ එරගම වගේ දුප්පත් මිනිත්තු 3-4ක් වැඩ මයියංගනේ අවට ඒ වගේම අපේ අනිත් ආයතන ආරක්ෂා කර ගන්න ඕන ඒවා බලා ගන්නත් ඕනේ පඩි ගෙවන්නත් ඕනේ මුරකාරෝන් එක පඩි ගෙවන්නත් ඕනේ ඒකම මේ උළු විකුණ ගන්නත් ඕනේ මේක ලොකු ප්‍රශ්නයක් කරලා තියෙනවා මම මෙයා අයවැයෙන් ඉල්ලුවා උඩු සුඩාන් උළු කර්මාන්තශාලාව හදන්න උඩු සුඩාන් එල්ටීඩී එක අතේ තිබ්බ උළු කර්මාන්තශාලාව හදන්න සල්ලි දෙන්න කියලා ලැබුණා මේවා මොනවද මේවා ලාභ නොලබන විකුණන තත්ත්‍රේ විකුණනන විකුණන දායක විකුණන්න ඕන විකුණනකම් හරි අර ඉන්නේ කාට කන්න දෙන්න එපා විකුණනකම් හරි මේක අරගෙන යන්න එපා විකුණන්න කියලා අරගෙන ගොඩ ගහගෙන ඉන්නවා විකුණන්නෙත් නැ ගන්නෙත් නැ දැන් BCC එක BCC කියන්නේ අක්කර 7ක කොළඹ තියෙන වටිනාකමම්ම තියෙන ඉඩම දැන් BCC එක මොකද BCC එක පාඩු වුණා
සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
එකඟයි.
කාර්ක සභාව. කරා ඇතතුමා.
ඔව් ගරුණීය ජගතා නායකතුමනි. BCC එක විකෙත් නැහැ විකුණන්න කියලා තියාගෙන ඉන්නවා තාම ගත්තෙත් නැහැ. ඉතින් BCC එකේ ඉන්න මිනිඳුන පඩි ගෙවන්න ඕන BCC එක තියාගන්න ඕන ඉන්නකම් මැරෙනකම් කණ්ඩ දෙන්න එපා ඉන්නකම් කණ්ඩ එපා. විකුවට පස්සේ ඒක ඕන දෙයක්. BCC එකෙත් දැන් මිලියන 100ක් ආණ්ඩුවට දුන්නා. පොල්තෙල් විකුණනවා පොඩි ලාභයක් තියනවා සබන් ටික හදනවා. මම ගත්තට පස්සේ තවරින් බාර් අර දිග සබන් පොල්ල අවුරුදු 20ක් ඒක හදලා ඒ කරත්ත දිරලා පැත්තකට දාලා වීසි කරලා තිබ්බ එක අරගෙන සබන් ටොන් දෙකක් හදනවා. හැබැයි හදපු ගමන් සබන් ටික විකිණනවා වරායට. ඉතින් මේවා බොහොම අමාරුවෙන් ගොඩනගාගෙන එන්නේ. ඒක නිසා මම මේ වෙලාවේදී කියනවා ආයතන මේ කර්මාන්ත අමාත්‍යාංශේ වැටිලා නැහැ. වැටිලා තිබ්බා. හැබැයි අපි රමේෂ් පතිරණ ඇමතුමා මම අපේ ප්‍රධාන රණවීර අපි ගත්තට පස්සේ යමක් මේවට කරලා තිනවා. ඒක ගැන කවුරුත් හිතන්න ඕන. ඉතින් ඒ වගේම පොස්පේට් එක දැන් කහට ගහ ගපයි. දැන් කහට ගහ එක එක කාලෙට එක එක මිනිස්සු එක එක කතා කතන්දර කියනවා. දැන් කියනවා ඉන්වෙස්ටර්ලා එනවා. ඉන්වෙස්ටර්ලා ඇති ඇවිල්ලා ඇති කරු කතානායකතුමනි 500ක් විතර කංක සන්තුරේ ඉල්ලගෙන. එනවා හා ගණ්ඩ කියනවා ගණ්ඩ එන්නේ නැහැ ගන්නෙත් නැහැ. ඒ වගේ ආයතන ඉල්ලගෙන එනවා. දැන් බලන්න දැන් තියෙනවා ටොන් මිනිරන් ටොන් 1000ක් 900 ගානක් තියෙනවා කහට ගහ. දැන් අපි ටෙන්ඩර් කරා ජාත්‍යන්තරේ එනවා කියනවා එන්නේ ඔන්නේ එක්කෙනයි ටෙන්ඩර් එකට ආවිලා තියෙන්නේ එක්කෙනයි ටෙන්ඩර් එකට ආවිලා තියෙන්නේ දැන් සමහරු කියනවා පොස්පේට් ඔයද එංගල ඇමරිකාවේ පොරීඩා ප්‍රාන්තයේ 360යිලු අනුර කුමාර කියනවා අනුර කුමාරයා කිව්වා ගිය සැරේ පොරීඩා වල 360යි ඉන්දියාවේ 108යි ඇමරිකාවේ පොරීඩා වලට මෙහෙ ඉඳන් නැවක් යන්න කොච්චර කාලයක් යනවද පොරීඩා වලට නැවක් යන්න මාස එකමාරක්වත් යයි කොළඹ වරායේ නම් පොස්පේට් අරගෙන එහෙට යන්නේ. හැබැයි පොරීඩා වලට යන්න ඉස්සෙල්ලා ඉන්දියාවට නැව් 10ක් ගහන්න පුළුවන්. ඉන්දියාවට නැව් 10ක් ගහන්න බලන් පොරීඩා වලට යන්න කලින්. තඹුත්තේගම වට්ටක රුපියල් 20යි අනුර කුමාරගේ තඹුත්තේගම කොළඹ 100යි. ඒක තමයි වෙනස. ජාත්‍යන්තර ව්‍යාපාරයේ කරන මිනිස්සු අපිට ලාභේ ඔක්කොම ගෙනල්ලා දෙන්නේ නැහැ. බණ්ඩාරවෙල බෝංචි 200යි කොළඹ 800යි. බණ්ඩාරවෙල ඉඳන් කොළඹට එනකොට 600ක් වැඩි. එතකොට අර පොරීඩා වලට යන ගානට කොහොමද ඉන්දියාවට යන මිනිස්සු නිකන් අදිනේ නෑ. ඉතින් ඔක දැන් 30යි නෑ මං කියන්නේ 30 කියලා තියෙනවා අපේ පොස්පේට් තියෙන 38 ටික ඇදගත්තා දඩබඩ ගාලා. ජාත්‍යන්තර මිනිස්සු 38 ටික ඇදගත්තා. දැන් 30 අදින්නේ නෑ. 30 අදින්නේ නැති හේතුව අපි රුපියල් 3000කින් 30 වැඩි කරාම 30 අදින්නේ නෑ. අදින මිනිස්සු ඇවිල්ලා කියන අර 2000 අඩු කරොත් අදිමුද 2000 අඩු කරා මේක බිස්නස් එකක් 2000 අඩු නොකර අදින්නේ ඉතින් මේවට ඇවිල්ලා කියන අරව තියනවා මේව තියනවා කියලා මේ තෙමි හිටපු ගෙදරට ටෙන්ට් කෑල්ලක් දාලා වැලියු ඇඩිෂන් කරන්න කියලා කියනවා හැමෝම කියනවා වැලියු ඇඩිෂන් කරන්න ඕන වැලියු ඇඩිෂන් කරන්න මේ රටේ මැෂින් එකක් ගන්නව අපි තාම අපි ගාව මැෂින් එකක් ගන්න ඕඩර් ඇවිල්ලා නැහැ මේ වගේ නොයකු ප්‍රශ්න තියාගෙන තමයි මේ ආයතන වැහිලා තියලා පඩි ගෙවා ගන්න නැතුව හිටපු මිනිස්සුන්ට දැන් රුපියල් ලක්ෂය මට මේ ඊයේ පෙරේද කියනවලු මගේ නඩුවක් තිබ්බ අර පොස්පේට් මේක ඇයින් කරපු දෙන්නේ ඇයින් කරපු නඩුවේ අපේ ලෝයේ ගිහිලා පොස්පේට් එකට බලාගෙන යනකොට එතන හිටපු කම්කරුව කියනවලු සර් අපිත් ආදායම් බදු ගෙවනවා කියලා දැන් ඇයි දැන් පොස්පේට් එකේ කම්කරුවෙක් රුපියල් ලක්ෂයකට වැඩිය පඩි ගන්නවා මම ආවට පස්සේ රුපියල් ලක්ෂයකට වැඩිය පඩියක් හම්බෙනවා ඇයි මේ අවුරුදු 23ක නඩුවක් තිබිලා පොස්පේට් එකේ ජාතියන්තර නඩුව තිබ්බේ ඇමරිකාවත් එක්ක නඩුව වෙන කතාවක් කියන නඩුව තිබ්බා ආව බුද්ධයාගේ ලෝය කෙනෙක් ජනාධිපතිතුමාට දුන්න ඇට් එක ජනාධිපතිතුමා ඇට් එක පෙන්නලා කිව්වා ඇයි මේක මේ මගුලේ නැහනේ මොනවත් මේක යවන්න පුළුවන්නේ චාමර ලෝය කෙනෙක් වෙන්න ගෝ ජනාධිපතිතුමා ඉතින් මට බෑ ඔය හොරට විභාග ලියලා ලෝය වෙන්න ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා චාමර ලෝය කෙනෙක් වෙන්න කියලා ඊට පස්සේ තමයි ඔන්න එක්ස්පෝර්ට් කරන්න ලයිසන් එක හම්බුනේ දැන් ඒක මොකද උනේ එක්ස්පෝර්ට් කරනකොට අර මිනිස්සුන්ට තල්ලි ටික එනවා දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් තඹුත්තේගම පැත්තේ එප්පාවල පැත්තේ කඩවල් වල තල්ලි එනවා ඕ ගාලයි මේ යනවනේ ලොරි බඩු දඩබඩ ගාලා ඇදෙනවනේ ඒක තමයි ව්‍යාපාර කරනකොට ව්‍යාපාර කරගන්න ඕන දැන් කර්මාන්තේ කියන්නේ කර්මාන්තේ කරන් දැනගෙන ඉන්න ඕන දැන් මං උඩු සුඩාන් උළු ඇදුවොත් මේ ඔයද මේ යන්නේ පුත්තලන් දිස්ත්‍රික්කෙන් යාපනයට උළු උඩු සුඩාන් හදාගත්තොත් යාපනයට යන එක නවත්තලා අඩු ගානට හරි දීලා උඩු සුඩාන් වලින් උළු දෙන්න පුළුවන් යාපනයට යාපනයේ මිනිස්සු උළු අහනවා දැන් උළු අහන්නේ නැති ප්‍රශ්නේ ලීයෝල ගණන් හින්දා ඉතින් ඒ වගේ දැන් කහට ගහ බැපයිස් ටික වික්කොත් දෙයියන් අපේටයි කියලා 900ම ගියොත් ඩොලර් 1600ටද කොතනෙල් එකන්තුමිය අලුත් ඕඩරේ ඇවිල්ලා තියෙන්නේ නමසීයම තල්ලු කොරොත් එක්දා සයසේ ගන තවත් බාණ්ඩාගාරයට මිලියන පන්සීයක්වත් අපිට දෙන්න පුළුවන්. සාපි ණය නැතුව බාණ්ඩාගාරෙන් රුපියලක්වත් අපිට දෙන්නේ නෑ. අඩුමෝසෙන් අපේ තියෙන තැනකින් මේ තැනට මාරු කරන්නවත් සල්ලි දෙන්නේ නෑ. ඒ මන්දිවට අපිට මුදල් අමාත්‍යංශයෙන් කියනවා ට්‍රාන්ස්පෝර්ට් ඇලවුන්ස් දෙන්න එපා, අරක දෙන්න එපා, මේක දෙන්න එපා. ඒ වටත් අපි නැමෙන්න ඕන. ඒකට සල්ලිත් දෙන්න ඕන. අරේ තියෙන නීති රීති වලටත් අපි නැමෙන්න ඕන. දෙක දෙකම කරන්න බෑ. මේක මේ ව්‍යාපාරය. දැන් ඕගොල්ලෝගේ ගෙදර කම්කරුවෙක් ඇවිල්ලා කිව්වොත් මාත්‍යා මම මේ වැඩේ කරන්න මට 5000ක් ඕන. ඔයා කිව්වොත් 3000 දෙන්න කිව්වොත් ඒ 3000ට කරන්න යනවා යන්න. සා මේක ව්‍යාපාරය කියන්නේ බිස්නස් එකක්. මේ බිස්නස් එක කරනවා නම් බාධාවන් නැතුව මේ බිස්නස් එක කරන්න ඉඩ දෙන්න ඕන. සා මේ කර්මාන්ත අමාත්‍යංශය කියන්නේ ලොකු ව්‍යුහයක් තියෙන, පරාසයක් තියෙන මේ හරහා විශාල පිරිසක් ජීවත් වෙනවා මේ රටේ ඉන්න මිනිස්සු. සමහරු හිතන්න පුළුවන් මේක පාඩුයි කියලා. හැබැයි පාඩු නැට රාජ්‍ය සේවකයට වැඩි කරනකොට රාජ්‍ය සේවකයාට 10000 දීලා 10000 ගන්න නැතුව 20000ක් ඉල්ලලා එළිය දඟලනවා. හැබැයි උළු කර්මාන්ත කලාලාවේ වැඩ කරන උළු වදන මිනිහක් කවදාකවත් එළියට බහින්නේ නැහැ. කහට ගහ පතලේ මීටර් 2000ක් ඇතුලේ කඩන මිනිහා එළියට ගිහිල්ලා ඉල්ලන්නේ නැහැ මොනවද. අන්න වෙනස. ඉතින් ඒ මිනිස්සු ජීවත් කරන්නත් එපායි. රාජ්‍ය සේවකයා ජීවත් කරනවා වගේම අහිංසක කම්කරුවා ජීවත් කරන්නේ කවුද? අප මැණික් පතලේ ඉන්න මිනිස්සයා ජීවත් කරන්නේ කොහොමද? දැන් සමහර අය ගියා මොන්න දැන් උදාහරණයක් වශයෙන් කොහේ හරි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නකොට ඔන්න නඩුවක් ගේනවා. මොකක් හරි දෙල්ලමක් එනවා. අපිට ඉතින් හිතුව මතයට ලයිසන් එක දෙන්න බෑ. ඔන්න එනවා කොටස් කාරෝ ඉන්නවා කියනවා. ලයිසන් නවත්තනවා. ඉතින් මොනවා හරි තියෙනවා මේ වගේ ප්‍රශ්න. ඒවා මැදින් ඒවා විසඳගෙන බොහොම අමාරුවෙන් තමයි මේ මැණික් ව්‍යාපාරය හා මේ සියල්ලම කරගෙන යන්නේ. කවුරු හරි ඉන්න උසාවියේ වාරණ නියෝගයක් ගන්නවා. නැත්තම් තව මොනවා හරි
අවසන් කරා නම් හොඳයි.
ඒ නිසා මේ ශේෂ්ත්‍රය මේ කර්මාන්ත අමාත්‍යංශය අපි බොහොම අමාරුවෙන් කරගෙන යන අමාත්‍යංශයක්. මොකද දැන් අධ්‍යාපනය නම් දුදිල්පෙම් ජයන්ත අමතුමාට කොහෙන්වත් හොයන්න බඩු සල්ලි හම්බෙනවා. ඈ කුෂිකාරණ ඒ වගේ අමාත්‍යංශ වලට පන්න මේක බඩු හම්බෙන්නේ නැහැ. බඩු හොයාගන්න ඕන එක. හොයාගෙනත් අපි එහෙට දෙන්නත් ඕන. හැබැයි එහෙම තියෙන තැනක් තමයි මේ අමාත්‍යංශය. සා මේ අමාත්‍යංශයේ සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල විශාල පිරිසක් මේ වෙනුවෙන් අපිට ශක්තිය සහයෝගය දෙනවා. මගේ විතරක් නෙවෙයි ඇමතුමාගේ අධ්‍යක්ෂක මණ්ඩල, ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ යටතේත් ඉන්න විශාල පිරිසක්. මේක හැබැයි මේමයි මට මිලියන 20 වුණාට මේක ප්‍රසන්න කියලාගෙන ඉන්න මිලියන 2000ක් උතර. ප්‍රසන්නට තමයි මේ වැඩි. කතා කරන මට නෑ. ප්‍රසන්නට තමයි ඒකේ වැඩි කොටස තියෙන්නේ ණයත් එක්ක බැලුවම. කමක් නෑ. මේ වෙනුවෙන් වැඩ කරන සියලුම සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රශ්න ගැටළු මැද හොඳ නරක මැද වැඩ කරන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්තුමිය අතිරේක ලේකම්වරු කාර්ය මණ්ඩලය සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. අපේ වැසීර්සේට සහයෝග දීපු හොඳ නරක කියපු සියලු දෙනාට අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච ඉදිරිපත් නොවුණු සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් අපේ ගරු ඇමතුමා ලොකු කාර්යභාරයක් බාරගෙන ඉන්නේ. රටේ ප්‍රශ්න මැද සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක තමයි අපේ අමාත්‍යංශ කරගෙන යන්නේ. කිසිම විටක අපේ ඇමතුමාට ප්‍රශ්නයක් නැහැ. චාමරයි ප්‍රසන්නයි ඉන්නකම් ඇමතුමා සෞඛ්‍ය කරන්න පුළුවා. චාමරටයි ප්‍රසන්නටයි මේ කම්කරුවෙක් කරන්න පුළුවන්, කර්මාන්ත කරන්න පුළුවන්. ඒකෙන්ද කිසි ප්‍රශ්නයක් ගන්න එපා ඇමතුමා. ප්‍රසන්න හැබැයි මං කියන විදිහට ඉන්න වෙයි. නැතුව මට උඩින් යන්න නැතුව ඉන්න කියලා පණිවිඩය දෙමි. මං නියනවා. ස්තුතියි සියලු දෙනාට.
බොහොම ස්තුතිකරුව මාත්‍යමනි. කර්මාන්ත අමාත්‍යංශයේ ශීර්ෂ අංක 149 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශීර්ෂ අංක 149 සංශෝධන ඉදිරිපත් කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ පිටුව 27-19 පේළි ඉවත් කර ඒ වෙනුවට පාකිස්තාන් අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් බිලියන 5,994,316. ශීර්ෂ 149 කර්මාන්ත අමාත්‍යවරයා පිටුව 28-3 පේළි ඉවත් කර ඒ වෙනුවට පාකිස්තාන් අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 2,467,916. රුපියල් බිලියන 5,843,610. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 25 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරලද ප්‍රතිපාදන අතුලත් කරමින් රුපියල් මිලියන 300කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව සීස 149 කාර්ක සභාව එකඟද?
හායි.
සීස 297 කාර්ක සභාව එකඟද?
හායි.
සීස 303 කාර්ක සභාව එකඟද?
හායි.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශයේ සීස 116 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
සීස 116 වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යාංශයේ පිටුව 17 16 පෙළ ඉවත් කරේ වෙනුවට 5 දෙනා නයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් මිලියන 767,710යි. සීස 116 වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා පිටුව 17 20 පෙළ ඉවත් කරේ වෙනුවට 5 දෙනා නයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 655යි රුපියල් මිලියන 304යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 46 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කොට ඇති ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 250කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ සීස 116 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 298 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 299 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 300 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 301 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 302 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යාලි එක්රස්. සීස 116 සහ 149 සංශෝධන සහිතවද සීස 297 සිට 303 දක්වා සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම සභාව හෙට දින එනම් 2023 දෙසැම්බර් 2 වෙනි දින පූර්ව භාග 9:30ට රැස් විය යුතුය.
දිනට නියමිත කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට අපර භාග 9:30ට පූර්ව භාග 9:30ට යළි රැස් වේ.